ගරු කුමාර වෙල්ගම් මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි අපේ මුලස්සරාරුණ මන්ත්‍රීතුමා. මං හිතන්නේ මේක ස්වාධීන කොමිසමක් නෙවෙයි, අර බණ්ඩාර මහාචාර්යතුමා කිව්වා වගේ මේක දේශපාලන පැත්වීමක්. එතකොට ස්වාධීන පැත්වීමක් කියන්නේ කවුරු හරි පිටින් එන්න ඕනේ, කාගේවත් දේශපාලන බලපෑමක් නැතුව. ඉතින් මේක දේශපාලන බලපෑමක් නෙවෙයි. අනිත් එක තමයි එතුමා අර ඒ ලෙවල් දරුවන්ට විදුලිය දෙන්න කියපු එක ඉතාම හොඳයි, අපි ඒක අනුමත කරනවා. නමුත් ඒක විදුලි බලඇමතුමා දුන්නේ නැහැ. ඒ ලෙවල් විභාගය ඉවර වුණාට පස්සේ ඒක දුන්නා. ඒක රජයෙන් මෙච්ච බැරද්දක්. අනිත් එක තමයි දැන් අපි තනක රත්නායක මහත්තයා ටිකක් කට වැඩි, ඒකත් කියන්නේ අනවශ්‍ය විදිහට කතා කරනවා. හරි, ඒකත් දේශපාලනය කරන අයට ඔරොත්තු දෙන්නේ ඒ කතා කරන විලාසේ. ඉතින් එතුමාට කියන්න ඕනේ දේශපාලන පත්වීමක් නම් එයා ටිකක් සංවර විදියට කතා කරන්න ඕනේ. අනිත් එක එතුමා කෙලින්ම කිව්වා ඊයේ මම පාර බැහැලා යනකොට මිනිස්සු මට කියනවා කියලා ජනාධිපති මැතිවරණයට එන්න කියලා. ඔව්, ඊයේ ටීවී එකේ ගියා. ජනාධිපති මැතිවරණ කිව්වේ නෑ, ඉහළ පුටුවට තරඟ කරන්න. ඒ කියන්නේ එතුමා සැරසෙන්නේ මේ හැම දෙයකින්ම අන්තිමට ඉහළ පුටුවට යන්න. මමත් එහෙමනේ, ඉස්සර අපි තරුණ කාලේ සංවිධායකවරු හැටියට අපි පොලිසියත් එක්ක ගහ ගන්නවා. එතකොට නම යනවා කුමාර් මහත්තයා ගැව්වම පොලිසිය හොවයිසිට. එතකොට මගේ නම යනවා. ඒක තමයි මගේ පසුබිම. ඒ විදිහට තමයි මෙයත් එක්ක මේ කරන්න යන්නේ. අනිත් එක තමයි මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති වෙන්නේ ඡන්ද දීපු මිනිහෙක් මම. 134 එකෙක්. මෙතුමා මට එපයි කියද්දි විපක්ෂ නායකතුමා මන් දුන්නා. මං අයවැයටත් දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදි වැඩක් කරනවා. ඒක කෙලිම කියන්නේ. එතුමා ජනාධිපති කියලා මේ රටේ ණයගත්ත ව්‍යාපාරිකයින් 10 දෙනෙක්ගේ බොල්නා කකපා හැරලා බොල්නා කරන්න බෑ. ඒක වැරදි. අපි එතුමාව ජනාධිපති කරේ මේ ධනවත් ව්‍යාපාරිකයින්ගේ ණය කපන්නේ නෑ. ඉතින් ඔබතුමා රනිල් මහත්තයෝ කරුණා කළා ඔහ හදාගන්න. හරි, අනිත් එක දැන් රනිල් මහත්තයර මගේ කියනවා. අනිත් එක තමයි මම තමුන්නාසර කියන්න ඕනේ, අපි දැන් මේ විදුලි බල මණ්ඩලයේ ගැන කතා කරනකොට තරුණ ඇමතිවරයෙක් ඉන්නවා, තරුණ හොඳ ඇමතිවරයෙක්. ඒක මම කියන්න ඕනේ, එතුමා බොහොම හොඳයි. එතුමාගේ පියාත් අපිත් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. මාතේ පක්ෂේ සමාජික නුණත් හිටියා. ඉතින් එතුමාට අපි සහයෝගය දෙන්න ඕනේ. එතුමාගේ සහයෝගය දුන්නොත් තමයි මේ තරුණ මන්ත්‍රීවරු ඉස්සරහට යන්න පුළුවන්. අර අපි සේමසිංහ මහත්තයලා වගේ හොඳ අයව අපි ඉස්සරහට ගේන්න ඕනේ. දැන් අපේ කාලේ ඉවරයිනේ. පොන්සික මහත්තයන් නම් තව කල් තියෙනවා. හරි, එතුමාට කල් තියෙනවා, නමුත් මට අපිට නැහැ. ඔව්, එතුමා තරුණයි. එතුමා ඔය ලොකු පුටුවට යන්න පුළුවන් එතුමාට. ඉතින් ඒකයි මම කියන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ මනුස්සයට මම සහයෝගය දෙනවා. හැබැයි ජනක මහත්තයා අර ඊයේ කිව්වේ නැත්තම් ටීවී එකේ මං යනකොට මිනිස්සු මට කතා කරනවා කියලා. එහෙම කතා කරන්නේ නැහැ. දැන් මිනිස්සුන්ගේ දේශපාලන එපා වෙලා. කවුරුත් කතා කරන්නේ නැහැ. මට මුල් පුටුවට යන්නේ කියලා මට හිතුණා මූට නම් මම දෙන්නේ නැහැ කියලා. ඇත්ත කතා කරන්නේ. ඒ කටහින්ද තමයි මම නොදී ඉන්නේ. ඒ නිසා මේ තරුණ අපේ කාන්තන විදේශිකර මන්ත්‍රීතුමාට මම සුභ පතනවා. හැබැයි මන්ත්‍රීතුමා ඇමතිතුමා තමුන්නාන්සේ වැඩි කල් යන්නේ ඉස්සර ඉක්මනටම විදුලි බිල අඩු කරන්න. නැත්තම් මේ කටින්ම ඔබතුමාට ආපහු කෑ ගන්නවා කිව්වත් කියමින් මම යනවා.
ස්තුතියි ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අද මේ කතා කරන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ දෙපාර්ශ්වයේම අදහස් ගණනාවක් ඉදිරිපත් කළා. විදුලිය කියන්නේ ඇත්තටම මේ රටේ අත්‍යවශ්‍ය සේවාවක්. මේ අත්‍යවශ්‍ය සේවාව අද රටේ සෑම පුරවැසියෙකුටම නැතිවම බැරි දෙයක්. මේ නිසා අපි විශ්වාස කරනවා රටේ සෑම ජන කොටසකටම සාධාරණ මිලකට ඒ විදුලිය ලබා දීම කියන එක ඉතා වැදගත් වෙනවා. නමුත් අපි කවුරුත් තේරුම් ගන්නට ඕන මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක අපිට අවශ්‍ය වෙන්නේ ජනතාව ජීවත් කරවන්න. මේ රටේ මිලියන 22ක් වන ජනතාව ජීවත් කරවීම සඳහා රජයක් විදිහට කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ජනතාවට අපහසුවක් නොවන විදිහට කටයුතු කරන්න. මේ ආර්ථික අර්බුදයේ මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භතල වෙත ගිහිල්ලා අපිට පුළුවන්කම ලැබුණා ඒ මාණ්ඩලික නිලධාරීන්ගේ එකඟතාවය සහ විධායක නිලධාරීන්ගේ එකඟතාවය අරගෙන ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු කොන්දේශීය කොන්දේශී ඉෂ්ට කරලා අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ඒ අගේ සහයෝගය ලබා ගන්න. එතනදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු එක කොන්දේශියක් තමයි විදුලි බල මණ්ඩලය වැනි ආයතන පාඩු නොවන විදිහට මිල නියම කරන්න කියලා. පිරිවැයට ගැළපෙන විදිහට මිල නියම කරන්න. ඒතොර විදුලි බල අමාත්‍යවරයා විදිහට විශාල උත්සාහයක ගත්තා මේ පිරිවැයට සාපේක්ෂව අලාභයක් නොවන විදිහට විදුලි බිල නියම කරන්න. අපි දන්නවා වර්ෂ ගණනාවක්ම පිරිවැයට ගැළපෙන විදිහට විදුලි බිල නියම කරේ නැහැ. ඉතින් පාරිභෝගිකය වන අපි සියලු දෙනා එකට හැඩ ගැහුණා. නමුත් මේ ආර්ථික අර්බුදයත් එක්කම විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යෑමීමට ලොකු අපහසුතාවයක් සිද්ධ වුණා. එක පැත්තකින් මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට ඕන, අනෙක් පැත්තෙන් රජයේ ආදායමට වඩා රජයේ වියදම වැඩි, විදේශ සංචිත හිඳිලා ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය පහසුකම් රජයට ලබලා දෙන්න ඕන. එක පැත්තකින් මේ ආර්ථික කඩාවැටීමෙන් ගොඩ වෙන්න ඕන. එනිසා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ ජන ජීවිතය ගොඩනගා ගන්න නම් එක පැත්තකින් ආර්ථික සංවර්ධනයේ ක්‍රමානුකූලව අත්පත් කර ගැනීම නම් ආර්ථික කඩාවැටීමෙන් මිදීමට නම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගණනාවකට යන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට උපදෙස් දුන්නේ. ඒ අනුව කටයුතු කරගෙන යෑමේදී විදුලි බල අමාත්‍යවරයා විශේෂයෙන්ම පැය 24ම විදුලිය ලබා දීම සඳහා අනෙක් පැත්තෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා එතුමා නිර්භයව කටයුතු කරා. අපි දන්නවා එතුමා ඉන්ධන අර්බුදය විසඳීම සඳහා QR ක්‍රමයක් ලංකාවට හඳුන්වලා දීලා ඒකට ජනතාව අනුගත කරලා අද වෙනකොට ඉන්ධන පෝලිම් නැතුව අද ප්‍රවාහන කටයුතු යම් මට්ටමකින් පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබෙනවා. අපිට 100%ම සාර්ථක නොවුණත් මේ රටේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් විදිහට අමාත්‍යතුමා කටයුතු කරා. ඒක එතුමාටත් අවශ්‍ය විදුලි කප්පාදුවට නොගිහින් විදුලිය හින්දා තමයි අද උගක් කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ. විදුලිය ප්‍රවාහන ක්ෂේත්‍රයට, කර්මාන්ත ක්ෂේත්‍රයට, නිෂ්පාදන ක්ෂේත්‍රයට මේ හැම දෙයකටම පාරිභෝගිකයන්ට වගේම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ හැම ක්ෂේත්‍රයක්ම දිහා බැලලා තමයි එතුමා විදුලි මිල දෙවතාවක් වැඩි කරන්න කටයුතු කරේ අර පිරිවැයට ගැළපෙන විදිහට. හැබැයි අපි දන්නවා ජනතාවට අපහසුයක් තියෙනවා. සාමාන්‍ය පාරිභෝගිකයන්ට සමහර අයට ගෙවා ගන්න බැරි වෙනවා තියෙනවා. හැබැයි එතුමාම ප්‍රකාශ කරලා තියෙනවා ආණ්ඩුවක් විදිහටත් ප්‍රකාශ කරලා තියෙනවා මේ විදුලි බිල ක්‍රමානුකූලව අඩු කරනවා කියලා. ඉතින් එහෙම තැනකට යද්දී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අත්නෝමති විදිහට යම් යම් කටයුතු කරනවා නම් අපිට ඒක පිළිගන්න බෑ. අපි දන්නවා එතුමා සමහර යෝජනා ඉදිරිපත් කර අපි පිළිගන්නවා. අපොස උසස් පෙළ විභාගයේ පවත්වන කාලයේදී පැය 24ම විදුලිය ලබා දෙන්න කියලා එතුමා යෝජනා කළා. අපි ඒක පිළිගන්නවා. ඒකට ගරු කරනවා. හැබැයි එතුමා කරන සමහර ප්‍රකාශ අපිට පිළිගන්න බෑ. නියාමන කොමිසමක් පවත්වගෙන යන්නේ නිෂ්පාදන අංශයට වෙන්න පුළුවන්, සේවාංශයට පුළුවන්, සේවාංශයට වෙන්න පුළුවන් මේ රාජ්‍ය ආයතන ක්‍රමානුකූලව පවත්වගෙන යන්න. ඒ ආයතනවලට උපදෙස් දෙන්න, ඒ ආයතන නියාමනය කරන්න, ඒ ආයතනවලට තාක්ෂණික සහ විද්‍යාත්මකව ඒ උපදෙස් දෙන අයිතිය තියෙනවා. හැබැයි රජයේ සමග ගැටුමකට යන්න නෙමෙයි. රජයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒ වගේම අර නිරන්තරම විද්‍යුත් ජනමාධ්‍ය හරහා වොයිස් කඩ් දෙන එකත් මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කිරීමත් නෙමෙයි. එතුමාගේ බලාපොරොත්තු අපි දන්නවා. විපක්ෂයත් අද එතුමා වෙනුවෙන් පෙනී හිටිනවා. විපක්ෂය හැමෝම නෙමෙයි. ඒ පෙනී සිටින එතුමාගේ අරමුණ තියෙන වෙන එක. එතුමා ඇත්තට මේ විදුලි බල අවශ්‍යතාවය වෙනුවෙන් රජයට නියමාකාර උපදෙස් දුන්නා කියලා අපිට විශ්වාස කරන්න බෑ. එහෙම වුණා නම් මේ ආයතන පාඩු ලබන මට්ටමට යනකොට එතුමත් ඒකට වග කියන්න. ඉතින් එතුමාට තියෙන රාජකාරීක්ම අයතුමා කටයුතු කරලා තියෙනවා. එතුමාට අවශ්‍ය වෙන ඉදිරියේදී දේශපාලනට එන්න මම හිතන්නේ එතුමා ඒ දේශපාලනට එහෙම සඳහා එතුමාගේ සූට් එක දිහා බැලුමත් අපිට පේනවා. ඒ එතුමා ඉදිරිපත් කරන ප්‍රකාශ වොයිස් කට් වලින් තේරෙන එතුමා ඉදිරියේදී දේශපාලනට එන්න. එතුමාට එහෙම අරමුණක් තිබුණාට කමන්න ඕන කෙනෙකුට එහෙම මතයක් තියාගන්න පුළුවන්. හැබැයි ස්වාධීන ආයතනයක නැත්නම් කොමිෂන් සභාවක සභාපතිවරයා ඉන්න ගමන් ඒ දේශපාලනයට නැතිවීම තරම් ගැළපෙන්නේ නැහැ. එතුමාගේ පත්වීමත් දේශපාලන පත්වීම එතුමාම කියලා තියෙනවා. දීර්ඝ යම් කාලයක් තුළ දේශපාලන පක්ෂයකට නිරතුරුවම උදව් කළා. කාර්යාල පවාදී ගොඩනැගිල්ලක් දීලා තියෙනවා කාර්යාලයක් පවත්වාගෙන යන්න අපේ හිටපු ජනාධිපතිතුමාට. ඉතින් එතුමාට ඒ වෙනුවෙන් මේ උදව් කරලා තියෙනවා. හැබැයි එතුමා මේ වෙලාවේ රටක් අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්න හොඳ නැහැ. මොකද අපේ රටට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ, ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ ජනතාවට පීඩා නොකර, ජනතාවට අනවශ්‍ය කරදර නොකර මේක පවත්වාගෙන යන්න. අපි දන්නවා මේ වෙනකොට බඩුවිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශාල වශයෙන් මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට අයකම සුළු කර්මාන්ත, මධ්‍යම කර්මාන්ත, ගෘහ කර්මාන්ත ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න බෑ. මේක සාමාන්‍ය ආර්ථික අර්බුදයක් ඇති වෙනකොට තියෙන තත්ත්වයක්. හැබැයි මේ තත්ත්වය දැන් ක්‍රමානුකූලව වෙනස් වෙනවා. දැන් උද්ධමනය ගත්තොත් 90% ඉඳලා 30% ගාන දක්වා අඩු වෙලා තියෙනවා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා බැංකු පොලිය අනුපාතය අඩු වෙයි කියලා. අනිත් පැත්තෙන් රජයේ සහනාධාර විදිහට විශාල වැඩපිළිවෙලක් ජූලි මාසයේ ඉඳලා ක්‍රියාත්මක කරන්න හදනවා. අතිශය අවදානම් සහිත අඩු ආදායම් ලාභිය අය වෙනුවට රජයේ යුතුකම් ඉෂ්ට කරනවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉෂ්ට කරනවා කියලා කියන්නේ අපේ රට ආර්ථික වශයෙන් ගොඩගන්නට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම. ඒ නිසා විස්තීර්ණ ණය පහසුකම් අපිට ලැබෙනකොට, ණය තිරසාර බවට පත් කරනකොට රාජ්‍ය ආයතන පාඩු නොලබා පවත්වාගෙන යන්නට කටයුතු කරන්නට. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි විදුලි බිල දෙවතාවක් වැඩි කරේ. ඒ වගේම අපි අපේක්ෂා කරනවා ඒ ජාත්‍යන්තර
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙනවා.
කොන්දේසි ඉෂ්ට කරලා මේ ආර්ථික ගොඩ ගැනීම සඳහා ජනාධිපතිතුමා තාණ්ඩුවත් කටයුතු කරගෙන යන අවස්ථාවවලදී මේ නියාමන ආයතන රජය සමග සහයෝගයෙන් කටයුතු කරන්න. ඒ රජය සමග සහයෝගයෙන් කටයුතු කරන්න වෙන්නේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා, ජනතා සේවාවන් අඛණ්ඩව සපයා ගැනීම සඳහා මේ නියාමන ආයතන කටයුතු කරන්න ඕනේ. මේ නියාමන ආයතනය කියන්නේ ඇත්තටම මේක ස්වාධීනම කොමිෂන් සභාවක් නෙමෙයි. ස්වාධීන කොමිෂන් සභාව ව්‍යස්ථා සභාවට ඇතුළත් වෙන විදිහට නම් කළා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනවලදී පිහිටවලා තියෙනවා. නමුත් සමහර රාජ්‍ය ආයතනවල පහසුවෙන් ජනතාවගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කිරීම සඳහාත්, රජයට ආයතනවලට උපදෙස් දීම සඳහා තමයි මේ කොමිෂන් සභාව පත් කළා තියෙන. ඉතින් මේවට අත්නොමතික බලයක් ලැබලා දීලා. ඒ නිසා තමයි අමාත්‍යවරයා මේ තීන්දුව ගන්න. අපිට පුද්ගලික ආරක්ෂා කරනවට වඩා වැදගත් වෙන්නේ විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම. එතුමා පැහැදිලිවම එතුමාගේ කතාවේදී සඳහන් කරා ඒකක 30 දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට 23%ක මිලාඩුවීමක් එතුමා කරනවා කියලා. ඒ වගේම 9%ක් 30 ඉඳලා 60 දක්වා ඒ විදිහට ක්‍රමානුකූලව සහන ලැබලා දෙන්න එතුමා කටයුතු කරනවා. එතුමා ඉන්ධන මිලත් කීප වතාවක් සංශෝධනය කරලා ජනතාවට සහන දුන්නා. අර මිල වැඩි වෙන්න තිබුණ මුල් කාලේ මට්ටමට නැති වුණත් අද වෙනකොට එතුමා යම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා එතුමා මේ විදුලිය පරිභෝජනය කරන දුප්පත් අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් සහන ලබා දෙනවා කියලා එතුමා කිව්වා. ඒක ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ රටට විදේශ විනිමය උපයන සේවා නියුක්තිකයන් වැඩි වැඩියෙන් නියුක්ත කරන්න පුළුවන් ඒ කර්මාන්ත ආයතනවලට අවශ්‍ය විදිහට, නිෂ්පාදනයට අවශ්‍ය විදිහට නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්න පුළුවන් විදිහට එතුමා විදුලි බල
කාලය අවසානයේ ගරු මන්තුමා
අඩු කරනවා කියලා කිව්වා. ඒ වගේම සංචාරක කර්මාන්තවලට අවශ්‍ය විදිහට ඒ විදුලි බිල අඩු කරන්න එතුමා ලැස්ති. ඒ නිසා අපි විශ්වාස කරනවා විදුලි බල අමාත්‍යවරයා විදිහට මේ රටේ මේ ආයතන ලාභදායකව පවත්වාගෙන යාමත්, ජනතාවට සහන දෙනීම සඳහාත් එතුමා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම රජයේ බලාපොරොත්තුවත් ඒක මේ සියලුම ආයතන පාඩු නොලබන විදිහට පවත්වාගෙන ගිහිල්ලා මේ ආර්ථිකය ශක්තිමත් කරන්නට රජයට සහයෝගී දීම තමයි එතුමාගෙත් අපිත් කාගෙත් බලාපොරොත්තු. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදිහට කටයුතු කරනවා කියන පණිවිඩයත් ලබලා දෙමින් මගේ කතාව නිම කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Rauf Hakim, you have 6 minutes.
I'm sorry, I have
But he mentioned 6 minutes.
Beg your pardon?
6 minutes.
Oh, time has been reduced.
So I will check it and after that I will
Beg your pardon?
Continue.
Yeah, thank you. Honorable Presiding Member, today we are discussing the motion that has been placed by the government and the order paper for the removal of the chairman of the Public Utilities Commission. Now, as a matter of procedure in the first place, I want to bring to a notice that this is the first time that this house is resorting to this procedure of removal of an independent commission's chairman. Now, we have had in the recent past government finding fault with many chairmen of independent commissions. The chairman of the election commission, the chairman of the human rights commission, the chairman of the, now the chairman of the public utilities commission, all have now fallen out of favor with the government, and there had been clear intimidation and harassment of these chairmen to leave their positions voluntarily, or otherwise an alternative action would be taken. And this is in order to facilitate that move to fulfill the wish of the executive, that whoever who is an commission's independent commission chairman, if he goes against the wishes of the executive, then this sort of procedure will be adopted. So now, first of all, Parliament has no procedure that has been, Parliament has not devised the procedure. We know when we removed, when they sought to remove the Chief Justice, once again new rules had to be adopted. So similarly, in this case, standing orders had to be amended, and the proper opportunity has to be given to the chairman to defend himself. Now, there is no procedure that has been laid down in our standing orders. Therefore, I bring to the notice through you to the speaker that we have to first lay down the procedure so that a fair opportunity will be given to the person who is sought to be removed to be heard in his defense. And without doing that, I think this is very unfortunate. So I am not going to hold a candle to these chairmen. They are all at one time cronies of the government. And that is why they were preferred to be appointed as chairman. Therefore, I do not want to defend the chairman here, but of course, he in fact had tried to defend the rights of the consumers, and that is why he is now being sought to be removed by the executive's arbitrary decision. So therefore, I would bring that and flag that issue. And I don't want to go into those details. Since I have very limited time, I want to raise another important issue. Now, this government has given a promise to the...
Another 2 more minutes you have, Honourable Member. 2 more minutes you have.
Yeah, I very rather sorry. Have about another 4 minutes, just to just an additional 2 minutes more. Now, there is this case of Hijaz Hizbullah, who has been... a civic rights defender in the country, who had been charged for having been involved in terrorist activities, and he had been in remand for more than 20 months, and subsequently has now come out on bail. Now, there had been several fundamental rights cases also had been filed. There was another connected case of Ahnaz Nazim, a poet. He also was remanded and had been kept under custody under the Prevention of Terrorism Act. Now, this Prevention of Terrorism Act is being continuously abused in order, once again, to fabricate evidence and punish people who have not been siding with the executive. As at that time, it was a different issue. Now, there is a different head of state, different hodgepodge government, but still an assurance had been given to the international community in Geneva that the PTA, there will be a moratorium on the PTA. But violating that, now recently there had been 4 people who have been arrested under the PTA with the motive to prevent those people being listed as witnesses in a defense case, for the defense in the case of Mr. Hizbullah. Now, I would like to highlight this case of one Mr. Asana Marikkar and Abu Bakr Siddiq, Muhammad Anas, and Jusair Jabir. I dare say that the CID has produced them and have remanded them under the PTA with the sole motive of intimidating and harassing them in order to give to create another fabrication against Mr. Hizbullah. Now, this issue There have been several details. I think we'll have to take it up with the president. This is why we say the Attorney General's department should...
Please wind up, Honourable Member.
While being the advisor to the government, should have a separate director of public prosecutions. Now, they are acting for the whim and fancy of, or so for some fancy reason of the CID. They are now trying to create fabricated evidence against these innocent people in courts. And I would rather say that this is a serious violation of witnesses' right. And then this is in order to intimidate the witnesses and then bring pressure on them to give evidence or rather fabricate and start fujigraphing with the witnesses in a trial that is pending. And this is also particularly because there was a fundamental rights case that was heard and leave was granted.
Please wind
up, Honourable
Member.
The bench had very, very, very taken a very tough stand about the way in which minors have been treated in this case. And therefore, after that, as an afterthought, Attorney General Department, the CID are conspiring to again fabricate evidence in this case. And therefore, I would like to highlight this issue and that this should be taken up at the right places and resolved finally. And I also
would like to bring this
to the notice. There is also this issue of...
Honourable Member, please wind up.
One more matter. There is an issue of lawyers for lawyers who...
I can
the human, human rights advocacy group
member,
who have also complained to the Attorney General that they must withdraw this...
You have 9 minutes.
Garu Mulasanadu Mantumani, Patami Mama, Subhapatanava, Abhinayam Patwitcha, Mahalekam Tumiyata, Iwagim Lekam Mandalayata, Iwagim Adadavase, Me Kata... නායකයා අපි කතා කරන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ගැන මිසක් ජනක රත්නායක ගැන නෙමෙයි. මොකද පසුගිය කෝප් කමිටු වාර්තාවක් තියෙනවා 2022 ජූලි 6 වෙනිදා මං හිතන්නේ හිටපු සභාපතිතුමත් ඉන්නවා. ඔහුගේ මූලික සුදුසුකම් මොකද්ද කියලා අහුවාට පස්සේ කිව්වේ ගෝඨාභය මහත්තයාට උදව් කිරීම කියලා. එතුමා hina වෙනවා දැක්ක මේ අපි හිටපු කෝප් සභාපතිතුමා. එතකොට ඒ වගේ අද වෙනකොට ගෙදර බැක්ඩ්‍රොප් එකක් හදාගෙන මයික් ටිකක් හදාගෙන කතා පවත්වන අපේ ඒ හිටපු සභාපතිතුමා ගැන කතා කරනවට වඩා අපි මේ දින කෝප් කමිටුව ගැන අපේ විපක්ෂ පක්ෂ මන්ත්‍රීවරු ඇමතිවරු බලනවා නම් වටිනවා කියලා මම හිතනවා. මොකද එතුමාට දීපු රජයේ විගණකාධිපතිතුමා ප්‍රධාන ඒ රජය විසින් දීපු ඒ උපදෙස් එතුමා පැහැර හැරීම පිළිබඳ කාරණා කිහිපයක් මම අද මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. මොකද අර මැතිවරණ කාලේ තිබ්බ හූල් කියලා මහත්තයා මොකද මේ ස්වාධීන කියලා පත් කරන කොමිෂන් සභාවට පොඩි කිචියක් ඇති වෙනවා. අපි මාර ස්වාධීනයි කියලා පට්ටම ස්වාධීන නොවන ඒ පක්ෂග්‍රාහී ඒ වගේම කිසිම නීතියක නැති විදිහට හැසිරෙන බවක් අපි දැක්කා මේ පහුගිය කාලේ. මොකද අපි දැක්කා පහුගිය කාලේ මේ නිලධාරීන්ට පොඩි අමුතු අමාරුවක් ඇදලා තියෙනවා. මල් පෝච්චි දෙකක් තියාගෙන ගෙදර තිරරේදී දාගෙන මේ කතා පවත්වන මේ වොයිස් කට් දෙන අමාරුව ඒකේ ප්‍රතිඵල විදිහට මහජන උපයෝගිතා කොමිසම පත් කර ආරම්භ කරන්නේ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම. ඊට පස්සේ පාර්ලිමේන්තුව නිර්දේශ දීලා දෙනවා විදුලි බල මණ්ඩලය විතරක් නෙමෙයි ජල කර්මාන්තය ඒ වගේම ඉන්ධන කර්මාන්තය මේ සියල්ලම මේ මහජනතාවට වඩාත් ඵලදායීව යහපත් වෙන විදිහට නියාමනය කරන්න කියලා. හැබැයි මේ කොයිම කාලෙකවත් මේ කිසිම කෙනෙක් ඒ දේ කරලා නැහැ. ඒ වගේම මම මෙතන එතුමාගේ මේ ඔඩිට් රිපෝට් වලින් කොටස් කීපයක් මම සභාවේ අවධානයට යොමු කරනවා. මොකද එතුමා ඉතාමත් බොරු පුවත්මවන්නේ බවට පත් වුණා. මොකද අපි දැක්ක මේ දවස්වල මේ එතුමාට තියෙන ලොකු මහජන ප්‍රතිචාර අනුව මේ ජනාධිපතිවරණයට සැරසෙනවා කියලා විපක්ෂය ලැජ්ජ වෙන්න ඕන. අද එතුමාට පක්ෂව අත උස්සනවා නම් කලිසම් ඇඳන් රෙදි ඇඳන් නෙවෙයි අද අත උස්සන්න ඕනේ. ඒක නම් මම ලැජ්ජ වෙනවා මේ චන්දදනායකට. මොකද ආයතන කාර්ය සාධන වාර්තාව විකණෙන්ට ඉදිරිපත් කරලා නැහැ. ඒ ගැන එතුමාට උපදෙස් දුන්නාම එතුමා ඒ ගැන කිසිම පිළිතුරක් දුන්නේ නැහැ මේ කෝප් කමිටුවේදී. ඒ වගේම තාප විදුලි උත්පාදනයේ බාහිර පාර්ශ්වයන්ට පිරිවැය ඇස්තමේන්තු කිරීම පිළිබඳ උපදේශන ආයතනයකට දීලා තිබුණා 2022 මැයි 31 වෙනකන්. ඒ වාර්තාව එතුමාට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම 2021 දෙසැම්බර් 7 වෙනිදා කිසිම ගිවිසුමක් නැතුව 2005 වර්ෂයේදී නිෂ්පාදනය කළ CLS 350 වර්ගයේ බෙන්ස් කාර් රථයක් රෙන්ටකට අරන් තියෙනවා. මොකද මෙන්න මේක මේ බලන්න මේ මමනේ මේ කියන්නේ මේ ඔඩිට් රිපෝට් එකේ තියෙන්නේ ජෙනරල් බිස්නස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයෙන් අරන් තියෙන්නේ. ඉන්ධන හෝ රියදුරු රහිතව වාර්ෂික කුලිය 145කට අරන් තියෙන්නේ. ටෙන්ඩර් දානකොට අවුරුදු 17ක් පරණ කාර් එකක් ගන්න පුළුවන් විදිහට තමයි ටෙන්ඩර් කොන්දේසි දාලා තියෙන්නේ. මේ රජයේ ආයතනවල මං කහගෙන හරි යන උපක්ෂ නායකතුමා නැහැද පේන්නේ මේ අවුරුදු 17ක් පරණ කොන්දේසි දාලා ටෙන්ඩර් දානද වාහන ගන්න ආණ්ඩුවට. ඒ එක. දෙවෙනි කාරණාව තමයි මාර්ගෝපදේශ අනුව, ඒ කියන්නේ මාර්ගෝපදේශ සංග්‍රහය 6.22 අනුව ලන්සු කැඳවීමට අව මාසෙ දින 21ක් තියෙනවා. දින 14ක් දාලා දඩබඩ කාලා මේක කරගන්න ඕන නිසා දින 14ක් දාලා. ඒ වගේම 2021 දෙසැම්බර් 2 වෙනිදා වාහන කුලිය මත අරගෙන වාහනයක් සාමාන්‍යයෙන් ගන්න ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එක දාලා ඒක ලන්සු කැඳවලා තාක්ෂණගේම් කමිටුවෙන් ඒ නිර්දේශ අරගෙන පුවත්පත් දැන්වීම් දාලා ලන්සු ප්‍රදානය කරන ඔක්කොම ඔහේ යනවා. අර කරන්නම් වාලේ. හැබැයි වාහනේ අරගෙන පදිනවා. කවුද පදින්නේ? සභාපතිතුමා. එතකොට වාහනේ මාසික තොරතුරු දීලා නැහැ. සාමාන්‍යයෙන් වාහනයක් පදිනකොට ඒකේ තියෙන ශිලාචාරකමක් තියෙනවා, නීතියක් තියෙනවා, වාහනේ කිලෝමීටර් කීයක් පදිනවා කියලා. දැන් ඒ තොරතුරු ඉල්ලලා දිගින් දිගටම දැනුවත් කරලා ඒවා දීලා නැහැ. ඒ වගේම තමයි හොඳම කෑල්ල තමයි සාමාන්‍යයෙන් දැන් මේක අරගෙන තියෙන ජෙනරල් බිස්නස් ප්‍රයිවට් ලිමිටඩ් කියන කොම්පැනියෙන් නම් කොම්පැනියට චෙක් එක ලියන්න ඕන. මේක චෙක් එක ලියලා තියෙන්නේ පුද්ගලයාගේ නමට. ඉතින් ඒක නිසා මම මේ එකක් කිව්වේ මේ විගණන වාර්තාවේ තියෙච්ච මේ විගණන වාර්තාව බලන්න අපේ ඊටපු සභාපතිතුමා ඉන්නවා කෝප් එකේ 2022 ජූලි 6 වෙනිදා. ඉතින් මම විශ්වාස කරනවා මේ ගරු සභාව තේරුම් ගනීවි. ඇත්ත වශයෙන්ම මේ අපි මේ රජයේ නිලධාරීන්ට මේ පාර්ලිමේන්තු වරප්‍රසාද අරන් දොස් කියනවා හෝ එහෙම නැත්නම් විවේචනය කරනවා නෙමෙයි. ස්වාධීන කොමිසමක තියෙනවා යම්කිසි වගකීමක්. ස්වාධීන කොමිසමට තියෙනවා දැක්මක් දර්ශනයක්. ඒ කොමිසමේ දැක්ම දර්ශනය මොකද්ද කියලා. මේ දැක්මේ තියෙනවා රටේ තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යටිතල පාසුන් සහ උපයෝගීතා සේවා වඩාත් පිරිමැසුම් දායක ලෙස සියලුම ලාංකිකයින් වෙත සංවර්ධනය දායක වන තත්ත්වයන් පිළිබඳ බලලා ඒ හැකි හොඳ වාතාවරණයක් හදන්න කියන එක. හැබැයි මේ සභාපතිවරයා මෝදි කීට් එකක් දාගෙන කොයිම වෙලාවකත් මේ කාරණාව කතා කරාද එහෙම නැත්නම් තමන්ගේ ඒ තනතුර භාවිතා කළා රාජ්‍ය දේපල භාවිතා කළා මාධ්‍ය භාවිතා කළා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවගෙන අනවශ්‍ය ස්වීල් බලයක් ගොඩනගාගෙන සමාජයේ ප්‍රතිරූපයක් හදාගන්න උත්සාහ කරලා සමාජයේ අවධානය දිනාගන්න උත්සාහ කරලා තමන්ගේ යම්කිසි දේශපාලන ගමනක් යනවා කියන එක තමයි තව පැහැදිලි. මොකද ඊයේ දවස් වෙනකොට අපි දැක්කා එතුමා ජනාධිපතිවරණයට සුදුසුයි කියලා ජනතාව කියනවා කියලා එතුමාට නිකන් පොඩි චූණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ දිගින් දිගටම මේ වගේ නිලධාරී, මොකද මේ නිලධාරියා පමණක් නෙවෙයි අද රාත්‍රී ප්‍රවෘත්ති බලනකොට එහෙම නැත්නම් උදෑසන ප්‍රවෘත්ති බලනකොට අපිට පේන දෙයක් තමයි මේ දේශපාලඥයින්ට නැති අමාරුවක් ඇදලා තියෙනවා සමහර රජයේ නිලධාරීන්ට. දැන් ඉතින් ඒක නිසා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඒ වගේම රජය ඒ වගේම ස්වාධීන කොමිෂන් වල තියෙන ඒ කාර්ය පරිපාලනයේ නියාමන පරිපාලනයේදී ඒවට ඇත්තටම අපි අඳුන්වල දෙන්න ඕන මේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවෙන් ඔවුන්ගේ හැසිරීම පිළිබඳවත් මොකද තමන්ගේ තමන්ට හිතන හිතන දේවල් තමන්ගේ මනෝලෝක වල අදහස් තියෙන ඒවා කියන්න බෑ ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන්ට තියෙන ඒ වගකීම නිසියවරින් අවබෝධ කරගෙන තමන්ගේ වැඩ කටයුතු කරන්න ඕන කියන තමයි අපේ අදහස. මොකද විශේෂයෙන්ම මම මේ කෝප් කමිටු වාර්තාව ගැනම කතා කරන්න උත්සාහ කරන්නේ අද මේ කෝප් කමිටුව දිනේදී එතුමා හැසිරිච්ච ආකාරය එතුමා උත්තර දීපු ආකාරය ඒ අවශ්‍ය කාරණා පිළිබඳ ප්‍රතිචාර බැලුවට පස්සේ ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙන්න ඕන පුළුවන් නම් අද අන්තර්ජාලයට ගිහිල්ලා මම ඉල්ලා සිටිනවා අපේ විපක්ෂයේ විශේෂ මන්ත්‍රීවරුන්ට මේ ගැන බලන්න ඔබතුමාලා මොකද හේතුව මෙය නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් අද දින ඔබතුමාලා ගන්න තීරණය අනුව හෙට දිනේදී ස්වාධීන කොමිෂන් සභාවල කට්ටිය දුම්මල වරන් අරගෙන මේ වගේ සලුපාලි නටන්න පටන් ගන්නෙමි මොකද මේ රටේ ස්වාධීන කියලා කියන කිසිම කෙනෙක් ස්වාධීනව හැසිරෙන්නේ නැති බව අපි පහුගිය කාලේ හැසිරීම ණුව දැක්කා නමුත් මේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය ආරක්ෂා කරන විදිහේ නිලධාරීන්ට වැඩ කරන්න උපදෙස් දෙන්න ඕන ක්‍රියාපටිපාටියකුත් අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න ඕන මොකද ස්වාධීන අය ස්වාධීන කියන නමට මුවා වෙලා ඒ තිරයට මුවා වෙලා සමහර වෙලාවට මිනිස්සුන්ට පීඩාවට පත් වෙන තමන්ගේ වෘත්තියට තමන්ගේ ඒ අරමුණට කිසිම සාධාරණ නොවන වැඩ කරන නිසා මේක නම් මම මතක් කරමින් මම මියරණ බොහොම ස්තුතියි.
ගරු විමල් වීරවංශ මහත්මයා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ඔබතුමාලා කාලය හරියට පාලනය කරන්නේ නැහැ. දැන් මීට කලින් කතා කරපු හකීම් මන්ත්‍රීතුමා දිග කාලයක් ගත්තා. අන්තිමට අපේ කාලය 7 වෙනවා. ඕක තමයි වෙන්නේ හැමදාම. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට විතරක් චෝදනාවක් නෙවෙයි. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් අපේ නීතිච්ච මදුර විතානගේ මහත්මයා ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ගැන හිටපු නෙවෙයි තවමත් ඉන්න සභාපතිවරයා ගැන යම් කිසි කරුණු ප්‍රමාණයක් කිව්වා. දැන් ඔබතුමා ඔය කියන කරුණු 100%ක් සත්‍යයි කියලා පිළිගත්තත් මම ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් විමසන්න කැමති ඔය කියන විදිහේ වැරදි අඩුපාඩු තියෙන සභාපතිවරු තව කවුරුත් නැද්ද? ඕන තරම් නැද්ද? ඒක තමයි. ඒ සභාපතිවරු නිර්පාහරණයීම ගැන ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද? ඒ සභාපතිවරු එසේම සිටියේදී ඒ තනතුරවල මේ සභාපතිවරයා පමණක් ඇලජික් වන්නේ කුමන හේතුවක් මතද? කරුණාකරලා ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ සභාපතිවරු දෙන දේ කාලා වෙන දේ බලාගෙන වරප්‍රසාද ටිකයි ওই වාහන ටිකයි අරවයි මේවයි ඔක්කොම ටික කරගෙන තමුන්වංශලට කිසි අවුලකුත් ඇති කර නොගෙන නොදී තමුන්වංශල කියන දේවලු මොන හරි තියෙනවා නම් ඒවත් කරලා දෙමින් යහමින් දැහැමින් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ නෑ මම ඔබතුමාගේ නම කිව්වේ නෑ කරුණාකරලා මට විනාඩි 7යි තියෙන්නේ. ඒ නිසා මම නම කිව්වේ නෑ. ඒ නිසා මම කිව්වේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා. ඒ නිසා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මෙතන තියෙන්නේ වැරදි තර්කයක්. මම කරුණාකරලා මගේ වෙලාව දෙන්න. ඒ නිසා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මෙතන තියෙන්නේ වැරදි තර්කයක්. මට ඕන නම් ඔය ආණ්ඩුවේ සභාපතිකම් දරන 70%ක නම් කියත හැකි මීටත් වඩා හපන් දේවල් කරන. මෙතන තියෙන්නේ ඔය හේතු මත ගත්තු තීරණයක් නෙවෙයි. ඔය කියන වැරදි භාවිතාවන් මත ගත්තු තීරණයක් නෙවෙයි.
මෙතන තියෙන්නේ
තමන්ගේ පාලනාධිකාරයට යම් කිසි ඒ යන්න ගිය ක්‍රියාන්විතයට ඇති කරන ලද තර්ජනයක් හේතු කොටගෙන විදුලි බල මණ්ඩලය ගන්නවා තීරණ. විදුලි බල මණ්ඩලය ගන්න තීරණේ මහජන උපයෝගිතා කොමිෂන් එකෙන් අනුමත කරන්න ඕන. ඒකේ ඒ කොමිෂන් එකේ සභාපති කියනවා විදුලි බල මණ්ඩලය කියන දේ වැරදි. මේ කියන ගාන නෙවෙයි මීට වඩා අඩුවෙන් කරන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දි
ඔ මොකද්ද පොයින්ට් ෆෝඩර් එක කරුමන්තුමා?
අරුණාතුමා එතුමා කිව්වා මේ සභාපතිවරයා විතරක් කියලා. නමුත් අපි කෝප් කමිටුවේ නිර්දේශ දීලා තිනවා ගොඩ සභා
ඒනිසාගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි කෝප් කමිටුවට නිර්දේශ දීලා ඇති කෙරෙන කෙංගෙඩියක් නැහැ. ඒ නිසා කරුණාකරලා ඔය කියන කාරණා නෙවෙයි මේ කියන ප්‍රශ්නට හේතුව. මේ කියන ප්‍රශ්නට හේතුව විදුලි බල මණ්ඩලය හදනවා අසාධාරණ විදුලි මිල ඉහළයක්. ඒගොල්ලෝගේ පරණේ හිඟ පරණ ණය මේ ඔක්කොම අය කිරීම අරමුණු කොටගෙන අද මේ රටේ බර සංඛ්‍යාව ගෙවල් වල විදුලිය කපලා ඒ මිනිස්සුන්ට විදුලිය පරිභෝජනය කරන් ඉටිපන්දමට යවලා තමුන්නාන්සල මේ කරගෙන යන ක්‍රියාවලියෙන් ගල් යුගයට මේ රට යන්නේ විදුලිය පරිභෝජනය කරන 100ට බොහොම අතලොස්සමක් ඉතුරු වෙන්නේ ඒ අධික විදුලි බිල දරා ගන්න බෑ ගල් අඟුරු මිල පහළ වැටුණත් ඊළඟට ඩීසල් බිල පහළ වැටුණත් ජල විදුලිය හොඳට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණත් දැන් අපිට ආරංචි තව ටික දවසකින් බොහොම සොච්චන් මිල අඩු කිරීමක් කරලා අත බිඳ ගන්න හදනවා කියලා. ඒ නිසා කරුණාකරලා ඒ අසාධාරණ මිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය ඒ සභාපතිවරයා විසින් මතු කරපු නිසා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හදලා තියෙන ගරු මුලසන අරුඩ මන්ත්‍රීතුමනි විදුලි බල මණ්ඩලය අය හදලෙවන ගාන එහෙමම පිළිගන්න නෙවෙයි. එහෙමම පිළිගන්න නම් මහජන උපයෝගිතා කොමිෂන් එකක් ඕනේ නැහැ. ඒක ඒ ආයතනය අහෝසි කරන්න. ඒ ආයතනය අහෝසි කරලා විදුලි බල මණ්ඩලයට උඩ විදියට ගණන් හදලා දෙන්න. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවීමේ පරමාර්ථය තමයි විදුලි බල මණ්ඩලය තීරණය කරන දේවල් මහජනතාවට කොතෙක් උපයෝගිතාවයක් තියෙනවද? සාධාරණයක් වෙනවද? යුක්තිසහගත වෙනවද? අන්න ඒක කියලා මැනලා තක්සේරු කරලා ඒක තීරණය කළ අවශ්‍ය නිර්දේශ දෙන්න තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් හැදුවේ. ඒක හැදුවට පස්සේ ඉතින් විදුලි බල මණ්ඩලයෙන් එන ගානම අනුමත කරලා යස් සර් කියලා සීල් එක ගහලා යවන්න ඕන නම් මොන බම්බුවකට මහජන උපයෝගිතා කොමිෂන් එකක්. මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අයිති භූමිකාව ඉටු කරන්න ගියාම ඒ පනත අනුව පැවරී තිබෙන කාර්යභාරය ඉටු කරන්න ගියාම මම මේ කියන්නේ ජනගරත්නායක පිළිබඳ කතාවක් නෙමෙයි. ඒ කොමිෂන් සභාව හදපු අරමුණේක දැන් තමුන්නාන්සල කියනවා කොමිෂන් සභාවල මේ සභාපතිලා එක එක විදියට ජවනිකානට දානවලු. ඉතින් දෙයනේ ගේන්නකෝ අර පැපුවා නියුගිනි කියන රටේ තියෙනවා වගකීමෙන් බැඳී සිටීමේ පනතක්. සභාපතිලාද ඇමතිලාද ඒ කවුරුත් තමන් ගැසට් නිවේදනයෙන් බාර ගන්න වගකීම ඒක නිසියාකාරව ඉටු නොකොලොත් ඒ ධූරයේ ඉන්න වෙලාවේ හරි ඒ ධූරයෙන් ඉවත් වුණාට පස්සේ හරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ නිසා මේ තනතුරු දරන අය දන්නවා මේකේ මම වරදි කරොත් වරද්ද ගත්තොත් මට ඊට පස්සේ උසාවිය යන්න වෙනවා හිර යන්න වෙනවා. ඒ බිය තියෙන නිසා කිසිම අයුතු සහගත අරමුණක් තියෙන කෙනෙක් ඒ සභාපතිකම් ඒ ඇමතිකම් ගන්නෙ නැහැ. මම හොඳටම දන්නවා
ඒක තව විනාඩි දෙක කාලයක් තිබෙනවා.
කියද්ද
දෙක කාලයක් තිබෙනවා.
ඒ මුලසරණ බඳුතුමනි මම හොඳටම දන්නවා ඒ රටේ ගුවන් සේවයට සභාපති කෙනෙක් හොයන්න ගත්තා. පැපුවා නියුගිනි වල කවුරුවත් බාරගත්තේ නැහැ. ඇයි ගුවන් සේවා මේ කාලේ කොහොමත් පාඩු ලබනවා. කවුරුත් බාරගත්තේ නැහැ. මොකද පාඩු ලබන එක වැඩි වුණොත් අර වගකීමෙන් බැඳී සිටීමේ පනත නිසා යන්න වෙනවා උසාවි. නිහිල යන්න වෙනවා හිරේ. ඒ නිසා ඒ රටේ කවුරුත් බාරගත්තේ නැහැ. ලාංකිකයෙක් බාරගත්තා. ඒ ලාංකිකයා ගුවන් සේවයේ දියුණු කරලා පෙන්නුවා. ඒ පුළුවන් හින්දා තමයි ඒ ලාංකිකයා ඒක බාරගත්තේ. අපේ රටේ මිනිහේ පැපුවා නියුගිනි වල කවුරුත් බාරගත්තේ නැති ගුවන් සේවයේ දියුණු කරලා පෙන්නුවා. අන්න වගකීමෙන් බැඳී සිටීමේ පනත විසින් ඇති කරන ලද යහපත තමුන්නාන්සල ඒ වගේ නෛතික ප්‍රතිසංස්කරණ කරන්නේ නැතුව මෙතන නිකන් සභාපතිලට තමුන්නාන්සලට අවනත සභාපතිලට කියන දේ කරන සභාපතිලට ආ සර් යස් සර් ඕකේ සර් කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරගෙන යන්න ඉඩ දීලා මේ තමුන්නාන්සලගෙන වැඩි කිරීමේ නිර්දේශ ටික පිළිනොගන්න මිනිහට විතරක් මෙතන ඇවිල්ලා තඩි බානවා. අපි එකද වෙන්නේ නැත්ටි ඒකට තඩි බානවා නම් තඩි බාන්න අර කියන සියලු සභාපතිලට. එහෙමනම් වගකීමෙන් බැඳී සිටීමේ පනතක් ගේන්න. පැපුවා නියු ගිනි වල තියෙන පනත ගේන්න. එතකොට තේරේ තමුන්නාන්සලේ කැචර්ලට මම දන්නවනේ දැන් මම කර්මාන්ත අමාත්‍යංශයෙන් ආවට පස්සේ අර ලුණු ආයතනයක් තියෙනවා. ඒකේ හොයලා බලන්න ඒ කාලේ දුන්නේ ලුණු මෙට්‍රික් ටන් කීයටද? දැන් දෙන්නේ කීයටද? ඒ කාලේ දුන්නේ 500 නම් දැන් දෙන්නේ 200ට. ඒ දෙන්නේ මොකද? අඩු ගානට දීලා වෙන මොනවා හරි කරගන්න නෙමෙයිද? ඒ නිසා කරුණාකරලා මේක ඒ සභාපතිලගේ වගකීමෙන් බැඳී සිටීමේ පනතක් ගේන්න. ඒගොල්ලොන්ට මේ සෙල්ලම් නටන්න බැරි පනතක් ගේන්න. ගෙනල්ලා නීති රාමුවකට කොටු කරන්න. එහෙම නැතුව මේ විදියට මේ තමන් කියන දේට එකඟ නොවු පළියට තමන් කියපු මිල ගණන් වලට අවනත නොවු පළියට ඒකට ඉහිලා නොවු පළියට ඒ විදියට නම් මේ එක එක්කිනා ගැන තීරණ ගන්න යන්නේ ඒක හරි අශෝභනයි, ඒක හරි අශිෂ්ටයි, ඒක හරි අශීලාචාරයි. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි ජනගරත්නායක ගැන තියෙන පුද්ගලික කාරණා මත නෙවෙයි, ඔහුගේ තියෙන බැඳීම් මත නෙවෙයි, මෙන්න මේ ක්‍රියාවලියේ තියෙන මේ ක්‍රමවේදයේ තියෙන අශිෂ්ටත්වයේ මත තමයි අපේ විරුද්ධත්වය අපි මේකට ප්‍රකාශ කරන්නේ. විනාඩි 7න් 6ක් දීපික ගැන ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා.
හැමෝටම ලබා දී තිබෙන කාලය සීමිත නිසා කරුණාකරලා මෙතෙන්දී අපි විශේෂ අමුතු දෙයක් කරන්නේ නැති බව සඳහන් කරනවා. ඒ නිසා ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා විනාඩි 14 කාලයක් ඔබතුමාට ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. අත වශයෙන්ම අද දවසේ මේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයේ අනුව ඒ සභාපතිවරයාට ඉදිරිපත් කරපු චෝදනා අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ චෝදනා අනුව ඒ සභාපතිවරයා තබාගත යුතුද නැද්ද කියන තීන්දුවට අපිට එන්න වෙලා තියෙනවා. මේක සභාපතිවරුන්ගේ එහෙම නැත්නම් ආණ්ඩුවේ එහෙමත් නැත්නම් ස්වාධීන කොමිසම් සභාවල ස්වාධීනත්වයට බලපෑමක් කියන එක තමයි සමාජගත කරන්න හදන්නේ. ඒ ස්වාධීන කොමිසම් සභාවලට තියෙනවා වගකීමක්. ඒ දුන්නු වගකීම තමයි මේ ජනතාවට ඕනෑම ආයතනයකින් ඒ සේවාවන් සැපීමේදී මැදිහත් වීම. දැන් විදුලි බල මණ්ඩලය ගත්තාම වගකීම් රාශියක් තියෙනවා. අර කෝප් කමිටුවේ එළිවෙච්ච තොරතුරු කාරණා නෙවෙයි. කැබිනට් එකේ වාඩි වෙලා ඉඳලා මේවා හොයා බලන්නේ නැතුව කතා කරපු දැන් කතා කරපු කතිකයෝ කියන දේවල් නෙවෙයි. මේ සභාපති ධූරය මේ කොමිසම් සභාවේ ස්වාධීන කොමිසම් සභාවේ සභාපති ධූරය සමහරු හිතනවා ඒක තමුන්ගේම දෙයක්. එහෙම නැත්නම් තමුන්ට උත්පත්තියෙන් ලැබිච්ච දෙයක්. නෑ මේක රජයෙන් පත් කරන්නේ ජනාධිපතිවරයා පත් කරන්නේ ඒ ආයතනයේ සහ මහජනතාව අතර විදුලි බල මණ්ඩලය එහෙම නැත්නම් ඛනිජ තෙල් සංස්ථාව එහෙම නැත්නම් බලශක්තිය එහෙම නැත්නම් මේ රටට අවශ්‍ය කරන මේ කටයුතු වෙලුවෙන් තමයි මැදිහත් වීමක් කරලා මේකේ විනිවිද භාවයක් ඇතුව කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිතුමා පත් කරන්නේ. හැබැයි මෙතුමා ආපු දවසේ නම් ඒක කෙරුවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමා මේ තනතුර ගත්ත දවසේ ඉඳලා මෙතුමා අපි දැක්කේ නිකන් අර වොයිස් කට් දෙන සභාපතිවරයෙක් විදිහට විතරයි.
නෑ උලන්නේ කමන්නේ.
එතුමා එනවා එතුමා විදුලිය කප්පාදු කරන වේලාව සහ කාල වේලාව සඳහන් කරනවා. එතුමා ඒක සඳහන් කරලා එතුමා එතුමාගේ කාර්ය උනාසේ සලකනවා. දැන් මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඒක ඒ රජයෙන් පත් කරන්නේ. මේකේ ඉන්නවා අධ්‍යක්ෂක ජෙනරාල් වරේක් ඇතුළු නිලධාරි මණ්ඩලයක්. මේ 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 සම්මුතිය මේක තුල තිබුණේ නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අපි එදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙතුමන්ලගෙන් ප්‍රශ්න කරද්දී මේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සභාපතිවරයා වෙන්වෙන්ව කටයුතු කරේ. වෙනම බෙදිලා කටයුතු කරේ. එනිසා සභාපතිවරයා තමයි ඒ නායකත්වයේ අරගෙන අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි ඒ ආයතනෙට එහෙම නැත්නම් පාරිභෝගිකයට මේකෙන් සහනයක් එහෙම නැත්නම් සේවාවක් වෙන්නේ. දැන් මොකද්ද අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ? අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි විදුලිය නිෂ්පාදනය කරන්න යන පිරිවැය යන වියදම අපිට ආවරණය කරගන්න බෑ මේ විදුලි මිලත් එක්ක. මේ ගල්ලංගුරු මිල ගණන් වැඩි වුණා, ඉන්ධන මිල ගණන් වැඩි වුණා, ඒ වගේම විදුලි පාරිභෝජනය අඩු වුණා. මේ නොයෙකුත් කාරණා බලපාලා 2022 ජනවාරි මාසේ කාල වකවානුවේ ඉඳලා දිගින් දිගට විදුලි කප්පාදු කරන්න සිද්ධ වුණා. දැන් මම දැක්ක විපක්ෂ නායකතුමා කතා කරලා කියනවා උසස් පෙළ අපි මේ අද මෙතුමා වෙනුවෙන් කතා කරන්නේ මෙතුමා උසස් පෙළ සිසුන්ට 1,03,000 විදුලිය දෙන්න කියලා මෙතුමා යෝජනා කළා. මෙතුමා මානව හිමිකම් කොමිසමට ගියා කියලා. එතුමාට යෝජනා කරන්න පුළුවන්. එතුමාගේ මේ එදා ඉඳන් කරපු යෝජනා වලියේ අපි ඊයේ පෙරේදා දැක්ක දේ තමයි එතුමා කියනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවලු. එතුමා කතා කරලා කියනවා එතුමා මහජන නියෝජිතයෙක් විදියට ඉදිරිපත් වෙනවලු. එතුමා දේශපාලනය කරනවලු. දැන් අපි මේ පත් කෙරුවේ කාවද? ස්වාධීන කොමිසම් සභාවක සභාපතිවරේ. ස්වාධීන කොමිසම් සභාවේ සභාපතිවරයා පත් වෙච්ච දා ඉඳන් කටයුතු කරලා තියන්නේ අය ආයතනයේ ස්වාධීනත්වයේ බිඳිලා එතුමා කටයුතු කරලා තියෙන්නේ තමුන්ගේ ප්‍රතිරූපේ ගොඩනගා ගැනීමට. ඒ නිසා අපි ඒක එදා ඉඳන් දැක්කා. ඒ නිසා තමයි 2022 ඉඳලා ජනතාව පැය 2 3 4 5 6 පැය 14 දක්වා විදුලි කප්පාදුව තුල ඉන්න සිද්ධ වුණේ. අර 1,03,23 උසස් පෙළ විභාගයේ සඳහා පෙනී හිටින වෙලාවේ දරුවෝ උසස් පෙළ විභාගයේ සඳහා පෙනී හිටින වෙලාවේ දරුවෝ ඒ දරුවන්ට නිර්දේශ දෙන්න පුළුවන්, දෙමාපියන්ට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. හැබැයි වැඩපිළිවෙලක් දෙන්න බෑ. ඒ දරුවෝ ඉල්ලුවේ මිල නෙමෙයි, ඒ දරුවෝ ඉල්ලුවේ නොකඩවා විදුලිය. අපි ඉල්ලුවේ නොකඩවා විදුලිය දෙන්න මේ තියෙන වියදමේ හැටියට අපිට මිල ගලපලා දෙන්න කියලා. ඒක එතුමා මාස ගාණක් කල්ැද්දා. කල් ඇදලා ජනතාවත් ඒ දරුවත් විදුලි බල මණ්ඩලෙත් අමාත්‍යංශයත් රජයත් අතර වෛරයක් ඇති කෙරුවා. මේ වෛරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිත් එතුමා ඇති කළා. එතුමා ඒ විදුලි කප්පාදුව අනුමත කරමින් දිගින් දිගටම එතුමා ජනතා වෛරය මේ මිනිස්සුන්ගේ දේශපාලඥයන්ගේ ගෙවල් වලට ගිනි තියන එක දක්වාම ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වටලනකම්ම මේ වෛරයේ ජනතාව තුර ඇති කරා. ප්‍රධානම කරුණු කාරණාව තමයි ජනතාවට එදා නොලැබිච්ච විදුලිය. එදා එතුමා ඉදිරිපත් වුණා නම් මේ මිල ගණන් වලට විදුලිය දෙන්න නොහැකි, මේ මිල ගණන් වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි. ඒ නිසා මේ මිල ගණන් වැඩි කිරීම එහෙමත් නැත්නම් ඒ අවශ්‍යතාවය නිර්දේශ කරන්න මහජන උපෝගිතා කොමිසම සූදානම් කියන සද්භාවයේ දා ඉදිරිපත් කළා නම් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා නම් මම හිතන්නේ මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එදා එතුමා අනුමත නොකළ, එදා එතුමා විදුලිය කප්පාදු කිරීමට අනුමත කරලා පැය 12ක් 13ක් එදා උසස් පෙළ 21 උසස් පෙළ 22 වසරේ ඒ දරුව ලියද්දී විදුලි කප්පාදුව තුල තමයි ඒ දරුවන්ට විදුලි මේ විභාගයේ සඳහා පෙනී සිටින්න උනේ. ඊට පස්සේ එතුමා ඇවිල්ලා 23 මේ වසරේ 22 විභාගේ ලියද්දී වෙන කතාවක් කිව්වා. මං හිතන්නේ විපක්ෂ නායකතුමාට ඒ ගැන ලොකු වැටහීමක් නැහැ. මොකද එතුමාට තියෙන්නේ දේශපාලන කැම්පේන් එකක්. එතුමාට වමනා කරන්නේ මේක තුල ඉඳගෙන දේශපාලනය කරන්න. ඒ නිසා එතුමා ඒක පෙන්වුවේ නැහැ. ඊළඟට විපක්ෂ නායකතුමා තව කතාවක් කිව්වා. විපක්ෂ නායකතුමා කිව්වා මේ පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ගේ මේ ගෙවීම් කිරීම කරලා නැහැ කියලා. එනිසා මේ ගෙවීම් කිරීම කරන්න මහජන උපකදා කොමිසමේ ඒ සභාපතිවරයා මේ ගෙවීම් කරන්න නිර්දේශ කරලා තියෙනවා කියලා කිව්වා. හැබැයි අපි එතනදී දැක්කේ මොකක්ද? මේ ගෙවීම් කරන්න විදුලි බල මණ්ඩලයට හැකියාවක් නැහැ. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විදුලි බල මණ්ඩලය ඒ වෙද්දි ගල්ලංගුරු වලට, ඉන්ධන වලට, අනිකුත් දේවල් වලට වියදම් කරන්න තියෙන මුදල සීමිත නිසා අර පුනර්ජනනීය විදුලි නිෂ්පාදකෙයින්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ ගෙවීම් දිනෙන් දින ගෙවීම් ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාදේ නවත්ත ගන්නත් මේ මිල සංශෝධනය වඩාත් වැදගත් දෙයක් වුණා. ඒ නිසා තමයි අපි ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ වෙද්දී කඩිනමින් මේක සංශෝධනය කරලා දෙන්න කියලා කිව්වේ. ඒ අවස්ථාවෙත් එතුමා ඒක කළේ නැහැ. ඒ නිසා මෙතන කතා කරපු වෙනත් කාරණා මොන පැත්තකට ගිහිල්ලා කතා කරත් එතුමාගේ යුතුයකම හරියාකාර නොකළ නිසා 2021 අගභාගයේ ඉඳලා 22 සමස්ත අවුරුද්දම අපිට ගත කරන්න උනේ කරුවලේ සහ අපිට ගත කරන්න උනේ ඒ වගේ අත්නොමතික ක්‍රියා නිසා රජයට ගත කරන්න උනේ අපකීර්තිමත් යුගයක් තුල. ඒ නිසා උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ක්‍රමානුකූලව දේශපාලනීකරණය වුණා. ක්‍රමානුකූලව තමුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න මහන්සි වුණා. ඒ නිසා මං හිතන්නේ ස්වාධීන කොමිසම් සභාවකට යම්කිසි තනතුරක්පත් කරලා ඒ තනතුරේ වගකීම ලබා දුන්නහම රජයක් විදියට රජයේ ප්‍රතිපත්තිය අනුව අනුගත විය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය මොකක්ද? රජයට කඩේ යනවා කියන එක නෙමෙයි. රජයේ ඉදිරියට ගෙනියන්න ආර්ථිකමය ගොඩනැංවීම, එහෙම නැත්නම් ආර්ථික දියුණුව ළඟා කරගන්න, එහෙම නැත්නම් මහජන සුභසිද්ධිය සඳහා රජයේ කටයුතු කරන්නේ කෙසේද? ඒ කටයුතු කිරීම තුළ තියෙන විනිවිදභාවය ජනතාවට ලබා දිය යුතුයි. අද ඕනම කෙනෙක් සූදානම් 3.50ට අරගෙන පාංකන්, එහෙමත් නැත්නම් රුපියල් 10ට 15ට පරිප්පු ගන්න, 17 එක රුපියල් 100ට අරගෙන කන්න ඕන කෙනෙක් කැමති. හෙට ඡන්දෙ දෙන කෙනෙක් ඇවිල්ලා, ඡන්දෙ ඉල්ලන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අපි 7 දෙන්නම් රුපියල් 100ට, අපි පාන් දෙන්නම් 3.50ට. හැබැයි බහුතර ජනතාව, මේ රටේ ඉන්න ජනතාව ඒ පුද්ගලයා පස්සේ ගිහිල්ලා ඡන්දෙ දෙයි. හැබැයි රට ඉස්සරහට කොහොමද යන්නේ කියන දැනීමේ ජනතාවටත් නැහැ. රට ඉස්සරහට කොහොමද ඉන් පස්සේ ගෙනියන්නේ කියලා අරමුණකුත් ඒ නායකයින්ට නැහැ. ඒ නිසා තමයි 75 වසරකට සාප දාන්නේ බොහෝ දුරට අද ඉන්න පරම්පරාව 75 වසරකට සාප දාන්නේ කරපු නොකරපු සියලු දෙනා අද ඒ සාපෙට ලක් වෙලා තියෙන්නේ ඇයි? මේ රටේ නිකන් දෙන්න ගිහිල්ලා, එහෙම නැත්නම් නිකන් කන්න බොන්න දෙන්න ගිහිල්ලා, වැඩි ගානට ගෙනලා අඩු ගානට දෙන්න ගිහිල්ලා මෙන්න මේ කලමනාකාරීත්වය කරගන්නේ නැතුව. අපි දන්නවනේ පෙට්ටි කඩයක් කරන, සිල්ලර කඩයක් කරන මිනිස්සෙක් උනත් ඒ මිනිස්සයා අඩුවට දෙන්න ඕනේ, අඩුවට ගෙනාවොත්. හැබැයි වැඩියට ගෙනල්ලා අඩුවට දෙන්න ගියොත් මොකද වෙන්නේ? කඩේ වහලා ගෙදර යන්න වෙනවා. ඒ නිසා තමයි මේ හැම රජයකටම කාලෙන් කාලේ කාලෙන් කාලෙට තමුන් ගෙනාපු ඒ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් තමුන්ගේ වැඩපිළිවෙල ඉෂ්ට කරගන්න බැරුව ආපස්සට යන්න සිද්ධ වුණේ. ඒ නිසා මෙතුමාගේ මේ ප්‍රකාශ වලින් මෙතුමාම දන්නව හෘද සාක්ෂියට එකඟව මේ කියන මිල ගණන් වලට විදුලිය ලබා දෙන්න බෑ. මේ කැලෙන විණ ගණන් වලට විදුලිය ලබා දීලා විදුලි බල මණ්ඩලයේ තියෙන මේ ක්‍රියාකාරකම බිලියන 800ක වාර්ෂික වියදම බිලියන 800ක් මේ බිලියන 800ක තියෙන ව්‍යාපාරය මේ ව්‍යාපාරයේ හරියට කළමනාකරණය කරන්න තමයි එතුමන්ලව පත් කරේ. එතුමන්ලව කොමිෂන් සභාවක් තුලට ගෙනල්ලා එතුමන්ලට වගකීම් දුන්නේ. එතුමන්ලා ඒ දේ කළේ නැහැ. එතුමන්ලා ඒ දේ නොකළ නිසා තමයි අද සිද්ධ වුණේ මේ තත්වෙට යන්න. ඒ නිසා සමහරු තර්ක කරනවා මේක පාර්ලිමේන්තුව තුල නොකළ යුතු දෙයක් කියලා. හැබැයි මේක දිගින් දිගටම වුණොත් සංචාරක කර්මාන්තය අද කර්මාන්ත කරුවෝ කර්මාන්ත දාලා යනවා. සංචාරක කර්මාන්තයට අද අවශ්‍ය පහසුකම් දෙන්න බැරි තත්වයට ගිහිලා තියෙනවා. හැබැයි අපි එදා තනි තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයට රජයට දැනුම් දීලා අපි නොගටවා පැය 24ම විදුලිය දෙනවා කියන පොරොන්දුව ජනතාවට දීලා මේ මිල වැඩි කරගත්තු නිසා අපිට පුළුවන්කමක් වුණා ඒ පැය 24 ජනතාවට විදුලිය ලබා දෙන්න. අද කඩමණ්ඩියේ ඉන්න කඩයප්පන් ටික හදන ආප්පටික හදන ඒ අම්මට එහෙමත් නැත්නම් අද සුළු සුවෙන් රැකියාව කරන මිනිස්සයාට යම්කිසි නිෂ්පාදනයක් කරන මිනිස්සයාට අද පැය 24 විදුලිය ලැබීම තුළ ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේක එක පැත්තයි දැක්කේ. මේක දැක්කේ ජනප්‍රිය තීන්දුව කියන පැත්ත විතරයි. හැබැයි ජනප්‍රිය තීන්දුව නොව මේ වියදම අනුව මේ තියෙන වියදම අනුව මේ ආදායම එහෙම නැත්නම් මේ මිල ගණනය සාකච්ඡා කරන්න මහජන උපකතා කොමිසමේ සභාපතිවරයාට එදා ඒ තියෙන උවමනාව තිබුණා නම් ඒ කැපවීම තිබුණා නම් අද මේ තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපි දන්නවා සභාපතිවරු ගොඩක් දුරට අත්නෝමතික තීන්දුව తీරන ගන්න අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අපි අර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි කෝප් කමිටුවට ගෙනලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරලා ඒගොල්ලන්ට යෝජනා කරනවා. මේ සභාපතිවරයාටත් අපි එසේ කළා. මේ සභාපතිවරයාටත් අපි කතා කරලා කිව්වා මේ ගමන් මාර්ගයේ වැරදි මේ ගමන් මාර්ගයේ නිවැරදි කරගන්න. කිසිසේත් කිසි දෙයක් ඇහුවේ නැහැ. මම දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්නේ අද ඡන්ද දෙන අයගේ උගත්කම් නුගත්කම් ගැන එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා තිබුණා. එතුමාට පුළුවන් නම් අර දේශපාලනික ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් විදිහට මේ ඡන්දේ දකින්න එහෙම නැත්නම් දේශපාලන ව්‍යාපෘතියක් විදිහට එතුමන්ට පුළුවන් නම් මේ වැඩපිළිවෙල දකින්න. එතන තමයි එතුමා වරද්දගත්තු තැන. ඒ නිසා එතුමා අඳින ඇඳුමද එතුමා පළඳින මේ ඔරලෝසුවද එතුමා පළඳින වෙනත් දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. එතුමා විකාර රූපී චරිතයක් කියන එක අපි මේ සභාපති ධූරයේ බාර අරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි කතාවෙදිම අපි දැනගත්ත එතුමා විකාර රූපී චරිතයක් කියලා. හැබැයි ඒකෙන් ලොකුම අසාධාරණය වුණේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවත් විදුලි බල මණ්ඩලයත් ලැබපු පාඩුව බිලියන ගාණක පාඩුවක් ලබන්න විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණේ. ඒ වගේම රජය මේ IMF ගිවිසුමට යාම ප්‍රමාද වුණේ මේ මෙවැනි සංශෝධන සඳහා මේ වගේ ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු දක්වපු බන්ධගාමි ස්වරූපය නිසා තමයි මේ මෙතුක්කල් මේ සියලු කාරණා ප්‍රමාද වුණේ. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි අපිට වගකීමක් දුන්නාම අපි ඒ වගකීමේ මම තව විනාඩි දෙකක් අපේ DV චානක ඇමතුමාගේ වෙලාවෙන් අරගන්නවා. ඒ නිසා අපිට වගකීමක් දුන්නාම අපි ඒ වගකීමේ කටයුතු කරන්න ඕනේ තමුන් ගැන හිතලා නෙමෙයි. තමුන්ගේ වගකීමේ තියෙන ඒ බරපතලකම එහෙම නැත්නම් ඒ වගකීමෙන් තමුන් ආරක්ෂා කරන පිරිස ගැන හිතලා මෙතුමා හැමදාම කල්පනා කරේ තමුන් ගැන විතරයි. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුවට එකතු වෙන 225ක වගකීම තියෙනවා. යම්කිසි පුද්ගලෙක් ඒ 225 පත් කරපු ජනතාව ලක්ෂ ගණනාවක් ලක්ෂ 60ක් 65ක් වෙන ඡන්දදායකයන්ට යම්කිසි වැරද්දක් කරනවා නම් ඒ පුද්ගලයාට විරුද්ධව නැගී හිටින්න 225ට නෛතික අයිතියක් තියෙනවා. අන්නේ නෛතික අයිතිය තමයි අද දවසේ අපි පරීක්ෂා කරලා බලලා කතා කරන්නේ. ඒ නෛතික අයිතිය තුල ඉඳගෙන කවුරු හරි දේශපාලන උවමනාවක් මේකේ පක්ෂ විපක්ෂ තුල තියාගෙන කතා කරනවා නම් එන්නේ එතනයි අසාධාරණේ තියෙන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් කියනවා කාවත් මට්ටු කරන්න කාවත් පාලනය කරන්න ගේන මේ ඉදිරිපත් කරන යෝජනාවක් නෙවෙයි. මේක ජනතාව වෙනුවෙන් හිතලා දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ පහසුකම ලැබුණාට පස්සේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි ප්‍රායෝගිකව දන්නවා භාණ්ඩ ගණනාවක මිල මේ වෙද්දි අඩු වෙලා තියෙනවා. මේක අඩු වෙන එක එහෙම නැත්නම් මේ ගිවිසුමට යන්න තියෙන එක ප්‍රමාද කර එක ආයතනයක් තමයි මහජන උපයෝගිතා කොමිසම. මේවා ජනතාව දන්නේ නැහැ. ඒ ප්‍රමාද කිරීමේ හේතුව උඩ තමයි අපිට දවස දවස මේක ප්‍රමාද වුනේ. විපක්ෂයේ ඔබ තමුන්නාන්සේලා අපිට චෝදනා කළේ ඔය IMF එක කිව්වට ඔක හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි දැනගෙන හිටියා මේවා අපි හරි ගස්ස ගත්තාම අපිට මේකට උත්තර දෙන්න පුළුවන් කියලා. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් කියන්නේ මේක ජනතාව ගැන හිතලා ගන්න තීන්දුවක්. මේක රට ගැන හිතලා ගන්න තීන්දුවක්. ඒ නිසා තමයි අපි යෝජනා කරලා වේලාසනින්ම ලබන මාසේ ඉඳලා ලැබෙන විදුලි බිල අඩු කරගන්න අපි යෝජනාව යවලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට. ඒ නිසා ඒ කොමිසම එකතු වෙලා මේකට සාධාරණීය කරන පිළිතුරක් ලබා දුන්නාම අපි දන්නවා අපිට ලැබෙන ජල විදුලි ප්‍රමාණය,
ඒ
වගේම අපිට ලැබෙන මේ මුදලේ අඩුවත්, ඒ වගේම ගල්ලඟුරු මිලේ අඩුවත්, ඉන්ධන මිලේ අඩුවත් පාවිච්චි කරලා අපිට ජනතාවට අඩු මුදලට විදුලිය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. පැය 24 විදුලිය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සියලු දේවල් මේ ගරු මූලාසනයේ ඔබ තමුන්නාන්සේ ඇතුළු මේ ගරු සභාවට මතක් කරලා දෙමින් සියලු දෙනාගෙන් ඉල්ලනවා කාවත් පාලනය කරන්න, එහෙම නැත්නම් කාටවත් තර්ජනය කරන්න කියන යෝජනාවක් නෙමෙයි. ආණ්ඩු පක්ෂ සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. විපක්ෂ සියලු දෙනාටත් කවදා හෝ දවසක ආණ්ඩුවක් ලැබෙයි. හැබැයි මෙවැනි ස්වාධීන කොමිසම්
සභාව
අවසන් කරන්න, කොමිසම් සභාව පාවිච්චි කරලා ආණ්ඩු මට්ටු කරන්න, ජනතාව මට්ටු කරන්න හදනවා නම් ඒගොල්ලන්ට යම් කිසි පාඩමක් අපිට උගන්වන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු මහාචාර්ය චරිත හේරත්නැතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
උලාසනාරූඪ සභාපතිතුමනි, අද මේ මම මුලින් ප්‍රකාශ කළා වගේ මේ රටේ ඉතාමත්ම වැදගත් සහ ඉතාම බරපතල ආකාරයේ සිද්ධියක් එක්කයි අද මේ පාර්ලිමේන්තු විවාදය පවත්වන්නේ. එනිසා මම මගේ කෙටි කාලය තුළ කරුණු පහක් මේ සංවාදයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා අපේ රටේ පාර්ලිමන්ටරි අෆයර් සම්බන්ධවත්, අපේ රටේ පාර්ලිමන්ට් ඩිමොක්‍රසි සම්බන්ධවත් ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ සංවාදය ඇතුලේ මතුවෙනවා කියලා. මගේ පළවෙනි කාරණේ තමයි PUCSL, එහෙම නැත්නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස පිහිටවීම සම්බන්ධව සහ ඒකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව අපේ රටේ අදහස අභියෝගයට ලක්වීමක් මේ උත්සාහය තුළ තියෙනවා. මම අවසානයට කියන්නම් අර කෝප් කමිටුවේ කතාව. නමුත් ඊට පෙර මේ උත්සාහය තුළ තියෙනවා අපේ රටේ මේ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව මැදිහත් වීමේ බලහත්කාරයක් ඉදිරිපත් කිරීමක්. ඇයි මම එහෙම කියන්නේ? විශේෂයෙන්ම මේ පනතේ 2002 අංක 35 දරන PUCSL පනතේ 4 වගන්තිය 90 මෙහි සභාපතිවරයාව පත්කිරීමේදී ස්ථාපිත කරන්නේ, ඒ කියන්නේ ඒ සභාපතිවරයාව සම්පූර්ණම පිළිගන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවේ විවස්ථාදායක සභාව විසින්. පාර්ලිමේන්තු විවස්ථාදායක සභාව විධායකයේ මතය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම සඳහා හදපු ටූල් එකක්, හදපු ඩිමොක්‍රටික් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ නිසා ඒක යටතේ වැඩ කරන ස්වාධීන කොමිසමක් මේක. හැබැයි ඒ වගේම අපි දන්නවා ස්ථාවර නියෝග 126 යටතේ ස්වාධීන කොමිෂන් වලට වෙනමම මේ වාගේ ඉවත් කිරීම කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි එහෙම තිබුණට මේ ස්වාධීන කොමිසමේ සභාපතිවරයාව ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ ඉවත් කිරීම සඳහා අපි ගන්න මේ ක්‍රමවේදයේ ක්‍රමවේදාත්මක වැරද්දක්, එහෙම නැත්නම් මේක ඇතුලේ තියෙන ක්‍රමයේම වැරද්දක් තියෙනවා. මම ඒකයි අද උදේත් කිව්වේ. විශේෂයෙන්ම අපේ ස්ථාවර නියෝග ඇතුලේ මේ ක්‍රියාමාර්ගය ගන්න වෙන්නේ ස්ථාවර නියෝග 139 කතානායකවරයාගේ විශේෂ ක්‍රියාමාර්ගයක් විදිහටයි. දැන් මේ සභාපතිවරයා ඉවත් කරන විදිහ 2002 අංක 35 දරන පනතේ 7 වගන්තියේ දිගට කතා කරලා තියෙනවා. 7 වගන්තියේ ඈ කොටසේදී මේක ඉතාම පැහැදිලිව කියනවා අදාළ ඇමතිවරයා, ඒ කියන්නේ මුදල් ඇමතිවරයා, චෝදනා පත්‍රයක් අදාළ PUCSL සභාපති වෙත යැවිය යුතුයි. මුදල් ඇමතිතුමා ඒක යවලා තියෙනවා. ඒ මුදල් ඇමතිවරයා විසින් යවන ලද ඒ චෝදනා පත්‍රයට පිළිතුරු පත්‍රයක් සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒක PUCSL සභාපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට මේ දෙක එහෙම නැත්තම් මේ කඩදාසි දෙක නැත්තම් මේ ඉදිරිපත් කිරීම් දෙක මත පදනම් වෙලා පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි. පාර්ලිමේන්තුවේ ඒ තීරණය ඉතාමත් පැහැදිලිව මේ පනතේ දක්වලා තියෙනවා. ඒ පාර්ලිමේන්තු තීරණය කියන එක අර මුදල් ඇමතිවරයාගේ තීරණයම නොවිය යුතුයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මුදල් ඇමතිවරයා අරපු චෝදනා පත්‍රයට පිටු 27ක පිළිතුරක් ඒ ආයතනයේ සභාපතිවරයා දීලා තියෙනවා. ඊට පස්සේ මුදල් ඇමතිවරයාම නැවත ප්‍රකාශයකින් අපිට කියනවා ඒ 24 පිටු 27ේම කියපෙව මම පිළිගන්නේ නැහැ. මම ඉස්සල්ලා කිව්වා මේ පුද්ගලයා අයින් කරන්න ඕන. ඒ නිසා මොහු අයින් විය යුතුයි කියලා ඔහු කියනවා. ඒ අයින් විය යුත්තේ ඇයි කියන එකට ඔහු මං දැක්කා මේක ඉදිරිපත් කරා ප්‍රධාන කරුණු පහක් මුදල් ඇමතිතුමාගේ යෝජනාවේ තියෙනවා. ඇත්ත. ප්‍රධාන කරුණු පහෙන් ඔහුගේ අවසාන ડોකියුමන්ට් එකට ඔහු ගන්නවා ප්‍රධාන කරුණු දෙකක්. පළවෙනි සහ දෙවෙනි කාරණේ. මොකද්ද මේ කාරණේ පදනම? ගරු අභියාචනාධිකරණයට PUCSL එක විසින් දාපු මේ සභාපතිවරයා විසින් නෙමෙයි PUCSL එක විසින් දාපු නඩුවක් තිබුණා. ඒක අහන්නේ නැතුව ඉවත් කරා. ඒක අහන්නේ නැතුව ප්‍රතික්ෂේප කරා. ඒක ඉතා පැහැදිලියි. අපි පිළිගන්නවා ඒ ගරු අභියාචනාධිකරණය ඒ නඩුව අහන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඒ ප්‍රතික්ෂේප කරන ලද මෙන්න මේ ප්‍රතික්ෂේප කරන ලද ක්‍රියාමාර්ගයේ තියෙන එක පැහැදිලි කිරීමක් තමයි මේ සභාපතිවරයාට විරුද්ධව විසමාචාරය කියලා යොදාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා 2023 අප්‍රේල් මාසේ 18 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ලියන මේ ඉදිරිපත් කරන මේ ලිපියේ ඔහු කියනවා පෙත්සම් කරුගේ හැසිරීම. කවුද පෙත්සම් කරු? පෙත්සම් කරු යනු PUCSL ශ්‍රී ලංකා මිසක ඒකේ සභාපතිවරයා නෙමෙයි. එනිසා මේ පදනමම වැරදි. මේ ඉදිරිපත් කිරීමේ පදනමම වැරදි. ඒකයි මම කියන්නේ මට නෑ කිසිම පුද්ගලයෙක් රැකගැනීම. ඔය කිව්ව හුඟක් අය මම කෝප් කමිටු සභාපතිවරයා වෙලාවේදී මේ PUCSL සභාපතිව ගෙනල්ලා ප්‍රශ්න කෙරුවා කියලා. ඔව් ප්‍රශ්න කෙරුවා. ප්‍රශ්න කෙරුවා විතරක් නෙමෙයි එතුමාට නියෝග නිර්දේශ දීලා තියෙනවා. අපි එහෙම පෞද්ගලිකව කවුරුවත් සම්බන්ධව පෙනී ඉන්න අය නෙමෙයි. මෙතන ඉන්ස්ටිටියුෂනල් ඒ වගේම උපක්‍රමික ව්‍යූහාත්මක ගැටලුවක් අත්මතු කරනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ගැන. මේක very unparliamentary move එකක්. ඒකයි මම එහෙම කියන්නේ. මේක 113 පෙන්නලා වහන්න පුළුවන්. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. තමුන්නාන්සල බය නැතු ඕන කෙනෙක් ඇවිල්ලා අත උස්සලා අනුමත කරන්න. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. මේ පුද්ගලයා මේක ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය තියාගන්නවද නැද්ද කියන එක අපි ඔක්කොටම වැදගත්. අන්න ඒක පැත්තෙන් තමයි මම මේ ප්‍රශ්නේ බලන්නේ. ඒකයි කෝප් සභාපති විදියට ජනගරත්නායකව ගෙන්නලා ප්‍රශ්න කරව පුද්ගලයා විදියට මම කියන්නේ. ජනගරත්නායකගෙන් කෝප් කමිටුව විදියට ප්‍රශ්න කරන එක නිවැරදි. හැබැයි ඔහුව මේ විදියට අන්පාර්ලිමේන්ටරි මූව් එකක් විදියට අයින් කරන එක වැරදි. ප්‍රජාතන්ත්‍රවාදීව වැරදි. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් අගමැතිතුමා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයතුමා කියන්නේ මොකද්ද? මේ සභාපතිවරයාට අර PUCSL එකේ අනිත් අයගේ එකඟතාවක් තිබුණේ නෑ කියලා මේ තීරණය ගන්න. ඒකයි කියන්නේ අනිත් අයගේ එකඟතාවක් තිබුණු නැති නිසා මේ තීරණය ගත් එක වැරදි කියලා කියනවා. මම ගරු සභාපතිතුමනි මේ වෙලාවේ ඔබට ඉදිරිපත් කරන්න කැමති මේ පබ්ලික් යුටිලිටි කමිෂන් එකේ මිනිට් එක 2023 ජනවාරි මාසේ 31 වෙනිදා මේ මිනිට් එකේ ඉතාම පැහැදිලිව මේකට සහභාගී වෙලා තියෙනවා.
විනාඩි දෙකයි තව තිබෙන්නේ.
මේකට සහභාගී වෙලා තියෙනවා ජනක රත්නායක, මිස්ටර් උදේනි වික්‍රමසිංහ, මිස්ටර් මොහන් සමරනායක, මිස් චතුරිකා විජේසිංහ. මේ අය තමයි මේකට සහභාගී වෙලා තියෙන්නේ. මේකේ 5 වෙනි අංකේ පැහැදිලිව කියනවා the commission observed that this has adversely affected the students who are sitting for the advanced level exam. අර examination issue එක ඊළඟට මේකේ 6 වෙනි කාරණේ ඉතාම පැහැදිලිව කියනවා it was discussed in the meeting and decided that since the commission is not going ahead with the interim traffic tariff no requirement of the petitioners to go ahead with such matters anymore when we informed to the court about the last positions kiyala e wage me meke thirane gannowa me court decision ekak issarahata geniyanne meka assan karala tiyenne e nisa mama me document ekak sabagatha karanawa meka anagathayata wedagath nisa මේ අද හැන්සාඩ් එක ඉදිරියේදී සාකච්ඡා කරන දවසක වැදගත් නිසා මම මේක සභාගත කරනවා. ඒ වගේම මේ වෙලාවේ මම කියන්න කැමති ගරු සභාපතිතුමනි ඊට අමතරව විශේෂයෙන්ම අපි මේ ඉවත් කිරීමේ පටිපාටිය සම්බන්ධව ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. මේ වගේ ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයෙක් අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්. හැබැයි මෙතන විධායකයේ සහ විවස්ථා දායකයේ අතර පාලමක් හදලා තියෙනවා විවස්ථාවේ. විධායකයේ තමයි මුදල් ඇමතිතුමා අනිත් ඇමතිවරු ඉන්නේ. ඒක විධායකයේ කොටසක්. ඒ විධායකයට අවශ්‍ය නම් Tamanta යෝජනා කරන්න පුළුවන් මේ සභාපතිවරයාගේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. විධායකයේ වැදගත්කම තමයි.
කාලය අවසන්යි ගරුමන්තුමා.
විධායකයේ වැදගත් වුණාට ගරු සභාපතිතුමනි ඒක විවස්ථා දායකයත් එක්ක එකතු වෙලා නම් ඉවත් කරන්නේ. ඒ ඉවත් කිරීමේ ක්‍රමවේදය කියන එක ඇතුළට අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් ඇතුළෙන් යන්න ඕන මම තවදුරටත් තර්ක කරනවා මේ අද ගන්න මූ එක ස්ටෑන්ඩින් ඕඩර්ස් ඇතුළේ තියාගෙන කරන්න බෑ ඒකයි මම උදේ යෝජනා කරුවේ 139 කතානායකගේ බලය ඇතුළේ අවශ්‍ය නම් මේක කරන්න පුළුවන්කම තිබුණා නමුත් එහෙම කළේ නැහැ නමුත් ඒ කෙසේ වෙතත් මම විශ්වාස කරනවා මේක ඉතාම වැරදි මූ එකක් කියලා අපි නිදහස ජනතා සභාව විදියට මේ මූ එකට විරුද්ධවද ඡන්දේ ප්‍රකාශ කරන බව ප්‍රකාශ කරමින් මේක පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයක් බව නැවත වතාවක් ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා